जन्मभूमि एक्सा श्रीलंका संगम දෙදස් විස්සේ වප්මාසේ හෙවත් ඔක්තෝබර් මස 21 වැනි බුද දින අපි ඔබගේ නිවහනට එන්නේ වෙනදාමෙන් සුපුරුදු ලෝ වටා තොරතුරු සමගින්. වේපිරු අස්වැන්න නෙලා ගන්නා පොහොය යනුවෙන් වප් පොහොය හැඳින්වෙනවා. මේ පෝය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඒ චීවර මාසය නිසා. ඇසළ මහා පෝයෙන් ආරම්භ වන වස්සාන කාලය අවසන් වන්නේ වප් මහා පෝය දිනයේදී. මාස 3ක පමණ කාලයක් වස්වැසු භික්ෂූන්ට අලුත් චීවර දායකයන් විසින් පිළිගන්වන්නේ මෙම පෝය සම්බන්ධ කරගෙනයි. ඉපැරණි සිරිත් අනුව මේ දින පන්සලට අවශ්‍ය සෑම බඩුවක්ම වාගේ දායකයන් පූජා කරනවා. හට්ටි මුට්ටි, හැලිවලං, වතුරකල, ගුරුලේතු යනාදී මුළු තැන්ගේට අවශ්‍ය දෑ මෙන්ම භික්ෂූන්ට පුද්ගලිකව උමනා කරන ඖෂධ වර්ග, ඒ වගේම මළුව පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය උපකරණ වන කොසු ඉදල් පවා පූජා කිරීම වප් පොය දිනේදී කෙරෙන සුවිශේෂ විසිද්ධියන්. බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ උන්වහන්සේ තම අග්‍රශ්‍රාවක ලෙස සාරිපුත්ත මහතෙර එම තනතුරට පත්කළේද මෙවන් වප් පොය දිනකයි.
දහස් වසරක් සිරිලක් දෙවනේ පැවතුන් යහගුණ කුසුන්දරා එර මහ සංගන ගිය මඟ ගනිමින් කහවතින් සැදී කෙරත වදිනු මැන ගලන් පරම්පරාවේ ගුණමිනි කිවනයි කහසිවුරේ මන මන නුවන් නිවාපාවී එන්නේ නියගොමු අත්තරින් මෙහි අදයේ
පාත්තර හදන මිනිස්සු අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි. බුද්ධ කාලයේ නම් වස්සාන කාලය තුළ සංඝයා වහන්සේලා වස්වසනවා. මේ කාලය තුළදී ගිහි දායක දායිකාව සිව්පසින් උන්වහන්සේලාට සංග්‍රහ කරනවා. ඉතින් මේ වස්සාන කාලය අවසන් වූාට පසු පැවැත්වෙන කඨින පූජාවට නැතිවම බැරි දෙයක් තමා පාත්‍රය. බෞද්ධයන්ට මේ පූජනීය වස්තුවක්. අටපිරිකරයකට ඇතුළත් වෙන අනික් දෑ වගේ නොවේ මෙය. පාත්‍රය පාවිච්චි කරන්නේ භික්ෂුවක් පමණයි. ඒ නිසා සංඝයා සහ පාත්‍රය අතර බැඳීමක් පවතිනවා. ලංකාවේ පාත්‍ර හැදීම තම ජීවන වෘත්තිය ලෙස පවත්වාගෙන යන පිරිසක් තවමත් ඉන්නවා. ඉතින් ඔබ දන්නවද ලංකාවේ පාත්‍ර හදන එකම ගම ගාල්ලට නුදුරු හික්කඩුවේ පන්විල නමින් හැඳින්වෙන ගම බව. හික්කඩුව සිට බද්දේගම පාරේ ගොස් පතන හන්දියෙන් හැරෙන විට තහඩු මිටි වලින් තලන හඬ ඇසෙන විටම තමා ඇවිත් ඉන්නේ පන්විල ගමට බව දැනෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයට අනුව වානේ පාත්‍රවලට නිර්දේශයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ලොකු පාත්‍රයක උස මිලිමීටර් 145ක්, පාත්‍ර කටවිෂ්කම්බය මිලිමීටර් 185ක්, බඳෙහි උපරිම වට ප්‍රමාණය මිලිමීටර් 760ක්, කුඩා පාත්‍රයක උස මිලිමීටර් 120ක්, මුවෙහි විෂ්කම්බය මිලිමීටර් 160ක්, බඳෙහි වට ප්‍රමාණය මිලිමීටර් 600ක්. මේවා හදන්නේ බැරල් වලින්. ඒවා මිලදී ගන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. කන්තෝරුවට මුදල් බැඳලා ඊට පසු බැරල් තියෙන වැඩ බිම් වලින් ඒවා ගන්න දින ගණන් මේ සඳහා ඔවුන් රස්තියාදු වෙන්න ඕනි. මේ බැරල් ගෙනෙලා හොඳට ගිනියම් කරලා විස නසනවා. ඊට පසු තහඩු වලට කපලා පාත්‍ර හදන්න යොදා ගන්නවා. පදම් කළාට පසු තල තෙල් වලින් තවත් පදම් කරගන්න ඕන. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ඉල්ලන්නේ මේ වගේ පදම් කළ ඒවා මිස පිට රටින් ගෙන්වෙන ඇලුමිනියම් පාත්‍ර නොවේ. මේ ගමේ පැරණි මිනිස්සු පාත්‍ර හදන්න ආච්චුව ලෙස යොදාගත්තේ කළු ගලක හාරපු ගලක්. කළු ගලක වලක් හාරා එයට යකඩ තහඩු කෑලි දමලා තමයි පාත්‍රයක හැඩය ගන්නේ. නමුත් පිටගමකින් වසර 30කට පමණ පෙර පැමිණි මෙරිල් ප්‍රාණදම් කාර්මිකෙක් මොවුන්ට යකඩ තහඩු ගෙනවිත් පට්ටලයක ලියවලා පාත්‍ර හදන්න අච්චුවක් නිර්මාණය කළා. මේ ගම්මුන්ට මහත් පිටුවහලක් වුණා. තායිලන්තයෙන් ගෙන්වන සුදු යකඩ පාත්‍ර නිසා දේශීය කර්මාන්තයට මරු පහරක් වැදී තියෙනවා. මේවා අපිට රටින් නොගෙන්වන්න රජයේ පියවරක් ගන්නවා නම් හොඳයි කියා මේ අය කියනවා. පදන් කිරීමට ගන්නා තල තෙල්ද දැන් මිල වැඩි. තල තෙල් බෝතලයේ කාලට හිඳලා අරගෙන තමයි පාත්‍රය ආලේප කරන්නේ. තරුණ පරම්පරාව මෙහි නියැලෙන්න අකමැති පිටරට බඩු සමග තරඟ කරන්න අමාරු නිසා. නමුත් ලංකා පාත්‍ර තරම් පිටරට ඒවා හොඳ නැහැ. Oh. පටා තොරතුරු. ඔක්ටපස් නම් සාගර සත්වයාට මුල නවයක් තිබෙන අතර හදවත් තුනක්ද තිබෙනවා. උගේ රුධිරය නිල් පාටයි. ලෝ මුලින්ම ටර්බෝ ජෙට් බලයෙන් බලගැන්වුණු ජෙට් අහස්යානය හයින්කල් HE-178 ජර්මනියේදී මුල්වරට ගුවන් ගත වුණේ 1939 අගෝස්තු 27 දින. පෑකට සැතපුම් 380ක වේගණින් ධාවනය වූ මෙයට උඩුගොනේ රැඳී සිටීමට හැකි වුණේ විනාඩි 10ක් පමණයි. මේ අත්හදා බැලීම අසාර්ථක වූ නිසා එම සමාගම පරීක්ෂණයෙන් නැවැත්තුවා. නමුත් එහි නිර්මාණකරු ඇර්නස්ට් හයින්කල් තමන්ගේ උත්සාහයෙන් නැවත නිර්මාණයක් බිහි කළා. ඒ තමා සාර්ථකව නිෂ්පාදනය වූ හයින්කල් HE-280. මෙය ගුවන්ගත කෙරුණේ 1940 සැප්තැම්බර් 22. වර්තමාන ගුවන් කර්මාන්තයේදී ජෙට් යාන සාමාන්‍යයි, ගමන් බහුලයි. පසුගිය දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී වළල රත්නායක මධ්‍ය මහා විදුහලේ දිල්ශී කුමාරසිංහ රන් පදක්කම් 3ක් දිනා ගත්තා. ඇය උසස් පෙළ නිමා කළත් තම පාසලේ ක්‍රීඩා කිරීමට තවදුරටත් රැඳී සිටීමට වරම් ලැබුවා. දිල්ශිගේ බරාපොරොත්තුව යුද හමුදාවට බැඳීමටයි. මල්ල ක්‍රීඩා සඳහා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම සංඛ්‍යාවක් බිහිකර ඇත්තේ වළල රත්නායක මහා විදුහලයි. ජපානයේ ස්කයි ඩ්‍රයිව් සමගම කියන්නේ ඔවුන් සාර්ථක ලෙස ඉගිලෙන මෝටර් රථයක් නිෂ්පාදනය කළ බවයි. එහි වරකට ගමන් කළ හැක්කේ එක් මගියෙකුට පමණයි. ඉතින් මේ කුඩා මෝටර් රථය පොළවෙන් අඩි කීපයක් ඉහළින් විනාඩි 4ක් පමණ පියාසර කළ හැකි බව වාර්තා වෙනවා. සමාගමේ නිෂ්පාදකවරුන් මේ විනාඩි 30ක් දක්වා වැඩි කර ගැනීමට පරීක්ෂණ පවත්වනවා. මෙය ක්‍රියාත්මක වන්නේ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් තාක්ෂණයේ නොව විද්‍යුත් සිරස් උද්ගමන ක්‍රමයටයි. 2023 පමණ වෙළඳපොළට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන මේ නව මෝටර් රථයට මුහුණ පාන්න බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ වැඩි කාලයක් ගුවන්ගතව තිබීමට නම් විශාල බැටරියක් අවශ්‍යයි. මෙම වාහන බහුල වුවොත් ගුවන්තලයේ තදබදයක් ඇතිවිය හැක. ඒ වැළැක්වීමද ප්‍රශ්නයක්. අනෙක සූක්ෂම තාක්ෂණයකින් නිෂ්පදනවන ලද වෙළඳපොළේදී සමහර විට ඇමරිකන් ඩොලර් 10ක් වැනි මිලක් ඇති වෙන්න පුළුවන්. කාටද මේ විකුණන්නේ? කාටද මේ මිලදී ගත හැකිවන්නේ? ලිඛිත වාර්තා අසුරෙන් ලොව මුල්ම අභය භූමිය පරිශ්‍රමය මිහින්තලයේ බිහි වුණේ මෙන්න මේ කියමනට අනුවයි. මිහිඳු මහතෙර මුව දඩමේ යෙදමින් සිටි එවකට ලංකා රජු දේවානම්පියතිස්සට අමතමින් කීවේ, "මහරජ, ඔබ මෙහි අයිතිකරු නොවේ, බාරකරු පමණයි. අහසේ ගිලෙන කුරුල්ලොත් මේ බිම හැසිරෙන සියලු සත්වයන්ගෙත් බාරකරු ඔබයි. මේ හැම දිනාගේම පැවැත්ම තහවුරු කරන්න ඔබ වග බලාගත යුතුයි." ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේදී පූජ්‍ය ඇහැලේපොළ ජිනෝ රස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 1895 අගෝස්තු 3 දින ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට දැන් වසර 125ක් ගත වෙලා. 20 සියවසේ සිනමාව හැඩකළ විශේෂ කලාකරුවන් දෙදෙනෙක් අපට අමතක කරන්න බැහැ. 1945 ඔක්තෝබර් මාස 9 දින උපත ලැබූ විජය කුමාරතුංග නම් ජනප්‍රිය නළුවා අද ජීවතුන් අතර සිටියා නම් තම 75 ජන්ම උත්සවය පවත්වනවා. ඔහු ඝාතනය කළ මිනී මරුවන්ට සාප වේවායි ඔහු ප්‍රිය කළ සිනමාලෝලීන් ප්‍රාර්ථනා කරනවා. හදිසි අනුතුරකින් සිනමා නිලි රජින හා ගීත කෝකිලා විය වූ රුක්මණී දේවිය අපට නැති වුණේ 1978 ඔක්තෝබර් 28 ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් නියෝජ්‍ය පොලිස්පති ධූරයට, ඒ කියන්නේ ඩෙපියුට ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් මේ ළඟදී පත් වුණා. ළමා සහ කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වන බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව මෙම උසස් වීම බාරගත්තා. ඇය පොලිස් සේවයට බැඳී ඇත්තේ 1997. මෙයට පෙර පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කියන්නේ සීනියර් සුපරින්ටෙන්ඩන්ට් ඔෆ් පොලිස් ලෙස ප්‍රමිලා දිවාකර මහත්මියයි. පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තාව වූ ඇය SSP නිලයේ දරන කාලයේදීම විශ්‍රාම ගත්තා. ඒ වන විට නිරෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවන්ට පෙන්ව තිබුණේ නැහැ. දිවාකර මහත්මියට එදා ලැබුණේ එදා තිබූ ඉහළම නිලයයි. 1952 දී ආරම්භ වුණු ලංකා කාන්තා පොලිස් සේවයට වසර 63ක් පිරුණු අවුරුද්දේදී එනම් 2015 දී ජාත්‍යන්තර කාන්තා පොලිස් සංගමය විසින් ලංකාවේ පොලිස් සේවයේ නියුක්තු විමති පෙරියප්පෙරුම මහත්මිය වසරේ පොලිස් කාන්තාව ලෙස නම් කෙරුණා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දෙවනිවන්නේ ශ්‍රී දළදා මාලිගයේ බස්නායක නිලමේ තනතුරට පමණයි. තරගකාරී ඡන්දයකින් මෙවර රුහුණු කතරගම දේවාලයේ 12 බස්නායක නිලමේ හැටියට දිශාන් ගුණසේකර මහත්මයා පත්වී සිටිනවා. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා පද්ධතිය පිහිටා තිබෙන්නේ කොහෙද? ලංකාවේ මධ්‍යම පළාතේ සීගිරියට සහ දඹුල්ලට කිට්ටු ගල්කිරියාගම ප්‍රදේශයේ නාමල් උයන ඉංග්‍රීසියෙන් අයන් වුඩ් සහ රෝස තිරුවානා පින්ක් කෝඩ්ස් පන්තිය අක්කර 100ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා තියෙනවා. මෙහි වැවෙන නාගස් වලින් 85%ක්ම බටු නාගස්ය. ඒ වගේම දුර්ලභ නා විශේෂයක් වූ දියනාද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. මෙයවට වනාන්තරයේ 95%ක්ම ඇත්තේ ඖෂධීය ශාකයන්. නාගස යනු විෂබීජ විනාශ කොට පිරිසිදු ඔක්සිජන් ලොවට ලබා දෙන විශේෂ ශාක වර්ගයක්. පිරිසිදු ඔක්සිජන් නිපදවන මේ ප්‍රදේශය සහ තිරුවානා කඳුවැටිය ආරක්ෂා කරන්නට වසර ගණනාවක් වෙහෙසුනේ වනවාසී රාහුල හිමි සහ ගමේ තරුණ පිරිසයි. වසර මිලියන ගණනක්ම පැරණි මේ රෝස තිරුවානා වසර 30ක් පමණ රැකගෙන සිටි රාහුල හිමි 2019 දී මධ්‍යම සංස්කෘතික අරමුදලට බාර දුන්නා. මෙය දැන් ලෝ ප්‍රසිද්ධයි. දෙස් විදෙස් සංචාරකයන් මෙහි නැරඹීමට එනවා. නව රජය කේබල් කාර් පද්ධතියක් සවි කිරීමට යෝජනා කර තිබෙනවා.
ඔබ ඇසුවාද මේ ළඟදී ජැක්සන් ඇන්තනි මහතා විසින් හෙළිදරව් කරන ලද ආරංචියක්. ඒ පහත රට රදල පැලන්තිය සෑදුණු හැටි. ඈත අතීතයේ ලංකා ඉතිහාසය අනුව ලංකාව බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි යන තුන් කොටසටයි. ඒවා බෙදීමේදී භූගෝලීය ලක්ෂණ එදා උපයෝගී කර තිබුණා. රුහුණු පිහිටි රට දෙක මහවැලි හා ගින්ගඟ මායිම්ව, මායා රුහුණු රට දැදුරු ඔය හා ගින්ගඟ මායිම්ව ලෙසද තෝරාගෙන තිබුණා. නමුත් යුරෝපියන් ලංකාවේ මුහුදු බඩ පෙදෙස් අල්ලාගත් පසු පහත රට ඔවුන් සතු පාලනයට යටත්ව තිබුණත් උඩ රට සිංහල රජවරුන් පාලනය කරා. ඉතින් ඔය විදිහට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පිළිවෙලින් පහත රට ලෙසත්, ඔවුන්ගේ ග්‍රහණයට නතු නොවුණු රට උඩ රට ලෙසත් භූගෝලීය, පාලනය හා සංස්කෘති වශයෙන් වෙන් වී බෙදා ගන්න පුරුදු වුණා. ඉංග්‍රීසි පාලනය යටතේ පහත රට බොහෝ වෙනස්කම් ඇති වුණා. ව්‍යාපාරවලට අත දැම්මු සිංහලයා සමාජයේ වැදගත්කම හා උසස්කම මැනීමට මුදල් උපයෝගී කරගත්තා. කුලය නොසැලකූ ඉංග්‍රීසි පාලනය යටතේ අලුත් ධනේශ්වර පන්තියක් ගොඩනැගුණා. ඔය විදිහට රේන්ද ව්‍යාපාරය මුල් තැනක් ගත්තා. අපි නිතරම සිතන්නේ අරක්කු රේන්දය ගැන පමණයි. නමුත් එයින් ඔබ්බට ගිය රේන්ද තව කොතෙකුත් තිබුණා. මහා මාර්ග රේන්දය, පාලම්පාරු රේන්දය, කරත්ත රේන්දය, වී රේන්දය, මාළු රේන්දය, සූදු රේන්දුව, කුකුල්පුර රේන්දය අනාදී වශයෙන් තවත් රේන්ද තිබුණා. සුද්දා පාරවල් තැනුවාට ඒවායේ නිකමට ප්‍රයෝජනය ගැනීමට මහජනයාට නිදහස තිබුණේ නැහැ. මාර්ගයේ ප්‍රයෝජනයට ගන්නා වූ කරත්තකාරයා බඩු ප්‍රවාහනය කරන අය, දෝලාවෙන් යන අයද රජයට බද්දක් ගෙවිය යුතු ලෙස නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. රේන්දය කියන්නේ මේ වාගේ බදු ක්‍රමයක්. මේවා රටවැසියන්ගෙන් එකතු කිරීමට සුදු නිලධාරීන් එකල සිටියේ නැහැ. ඉතින් ඒ වාගේ වැඩවලට ලංකාවැසියන් තෝරාගත්තා. මේ අයට කීවේ රේන්දකාරයන් කියලා. එදා වී අස්වැන්නෙන් 10%ක් රජය අත්කරගත්තා. ඉතින් මේ වගේ කුඹුරු වලට ගොස් බදු අය කිරීම, පාලම් හා පාරු පාවිච්චි කළ වැසියන්ගෙන් බදු අය කිරීමද මේ රේන්දකාරයන්ගේ රාජකාරිය වුණා. රජයට මේවා එකතු කරන රේන්දකාරයන් ඉබේම පොහොසත් වූ අතර මිනිරම් පතල් හැරීම වැනි අලුත් ව්‍යාපාරවලටද අත ගැසුවා. මුදල් හදල් අතේ පුරවාගත් මේ අලුත් පන්තිය ලන්දේසි, ඉංග්‍රීසි හා ලාංකික ක්‍රමවේදයන් අනුගමනය කරමින් විශාල ගෙවල් දොරවල් මන්දිර ගොඩනගා ගත්තා. අත යට වැඩ කරමින් වැඩ කර ගැනීමට අඩු ආදායම් ලාභීන්ගේ සේවය ගත්තා. ඔවුන්ගේ ගෙවල් වලට වලව්ව යන වචනය පවා යොදා ගත්තා. ඇත්තටම වලව්ව කීවේ උඩරට අධිකරණ කටයුතු කළ තැනටයි. මේ නව ප්‍රභූ පක්ෂය තමන්ගේ දරුවන් එංගලන්තයට යවා ඉංග්‍රීසියෙන් උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ අය නැවත තම මව් රට පැමිණීමෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයට පිවිස රටේ පාලන කටයුතු වලට සම්බන්ධ වුණා. ඉංග්‍රීසියෙන් සමග අත්වැල් බැඳගෙන සිටි මේ පිරිස සිතුවෙත් හැසුරුනෙත් ඉංග්‍රීසි සමාජය අනුගමනය කිරීමෙන්. යුරෝපීය අධ්‍යාපනයේ ලිබරල්වාදී අදහස් ඉගෙනගෙන දේශපාලනට පිවිසි ඔවුන් තමා අපේ රටේ පාලන පක්ෂයට පසුව එක්වුණු අය. මේ ධනේශ්වර ප්‍රභූ පවුල් රදල පවුල් ලෙස සමහරු පිළිගත්තත් ඔවුන්ගේ රදල පරම්පරාව ඉතිහාසයේ කෙටි එකක්. ඔවුන් ප්‍රභූන් ලෙසත්, රදලයන් ලෙසත්, වලව්කාරයන් ලෙසත් බිහි වුණේ ඉංග්‍රීසි පාලනය යටතේ. නමුත් වංශාධික කුල පරම්පරාව අනුව රදලයන් සිටියේ උඩ රටයි. ක්‍රිස්තු වර්ෂ 10 ශතවර්ෂයේ හෝ පිටිගම් පදිය සෙල්ලිපියේ රදලෝ යන වචනයෙන් පෙල්ලොම් කළේ උඩරට රදලවරුන්ගේ රදලකම අතීතයේ සිටම පැවති බවයි. පහත රදලයන්ට ඇත්තේ එවැනි දීර්ඝ ඉතිහාසයක් නොවන බව ජැක්සන් මහතා පවසන්නේ පොත්පත් ඇසුරු කරගෙන කරන ලද ඓතිහාසික පර්යේෂණවලින් පසුව බව සලකන්න.
ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි අතේ මන්දිරවල සැප ලබතේ නැති නෑයොත් ලංවෙයි මල්ලි නැති වුණාම සල්ලි අතේ කොයි කවුරු අයින් වෙතේ අනේ අපෝ තව දැනකට යනවලු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනු අතට යන සල්ලි අලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි සුකරයි හැමදේ තම ඉස්සර වෙයි කුලමල්ල ගැන නොදන්න සල්ලි මිතුරු වෙසින් ළඟටම එයි හතුරු වුණොත් දිවි නැති වෙයි සත්තකින්ම අමුතුම ජාතියක්ලු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකොතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz /ජන්මභූමි වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මිට සවන් දිය හැකි. දකුණු ආසියාවේ විශාලතම ගඩොල් ස්මාරකය ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ අනුරාධපුරයේ රජකළ මහසෙන් රජතුමා විසින් ගොඩනගන ලද ජේතවනාරාමය දකුණු ආසියාවේ විශාලතම ගඩොල් ස්මාරකය ලෙස හැඳින්වෙනවා. පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සහ සෙල්ලිපිවල දේනානක, දේනා විහෙර, දේනා රජමහා විහෙර, ජෙවන නිකාය, සාගලික නිකාය යන නාමයන්ගෙන් මේ හැඳින් වූ බව සඳහන් වෙනවා. ජේතවනාරාමයේ පිහිටා ඇති මෙම භූමි භාගය නන්දන වන අන්වර්ථ නමෙන් එදා භාවිතා කෙරුණා. මහාවංශ අටුවාහිවිහි දැක්වෙන පරිදි මිහිඳු හිමියන් නන්දන උයනේ වැඩවසමින් පර්යාප්ත ශාසනයේදී ත්‍රිවිධ සුගත ශාසනය හෙළිපෙහෙළි කළ නිසාද ප්‍රඥාපදීපය පහළ වූ ස්ථානය වූ නිසාද මෙයට ජෝතිවන යන නම ආරූඪ කිරීමට හේතු වූ බව හේමරත්නායක නමින් ඉතිහාසඥයා පවසනවා. ස්තූපය, පිළිමගය, බෝධිගරය සහ බෝධිය, පොහොයගය, දානශාලාව, සන්නිපාතශාලාව, වැසිකිළි, කැසිකිසි, ලිං පොකුණු, මංමාවත් යනාදීන් මෙම විහාර සංකීර්ණයේ එදා සමන්විත වී තිබුණා. තාක්ෂණය දියුණු නැති කාලයේදී අපට කාලගුණය ගැන ජනතාව දැනුවත් කිරීමට කාලගුණ අනාවික කියවීමට නව උපකරණ තිබුණේ නැහැ. වැව් බැඳි රටේ ජනතාව එදා ගුවිතැන් කළේ සුබාදහම මුල් කරගෙනයි. වැසි වහින්නේ කොයි කාලයේද, වේලි කාලයේ ඉන්නේ කොයි කාලයටද යන්න සමහර විට ඔවුන් දැනගත්තේ සතුන්ගේ සහ පක්ෂීන්ගේ හැසිරීමෙන්. සැප්තැම්බර් මාසයේ මැද ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අලු හෙළපෙන්දා, ඒ කියන්නේ ග්‍රේ වැග්ඩේල්, අවට පරිසරයේ සැරිසරණු දකින විට ගුවින් අනුගමනය කරන්නේ සති දෙක තුනකින් වැසි ලැබෙන බවයි. වැහි ලිහිණියා තවත් ඒ වගේ පක්ෂියෙක්. ඉංග්‍රීසියෙන් බාන්ස්වැලෝ හෙවත් වැහි ලිහිණියා බොහෝ විට සංක්‍රමණය වන්නේ නැගෙනහිරින් නිසා තෙත් කලාපයේදී දකින වාට වඩා කලින් වියලි කලාපයේදී දැකිය හැකියි. සමහර විට ගමේ පමණක් නොව නගර ආශ්‍රිත ප්‍රදේශවල පවා වැහි ලිහිණියෝ අහසේ පියාඹන්නේ වැස්ස ළඟ එන බව සංකේතවත් කිරීමටයි. ජනයා මේ පක්ෂියාට වැහි ලිහිණියා කියනවා ඇත්තේ වැහි ගෙනෙන නිසා වෙන්නේ නැති. මාස කීපයකට පසු දිවයිනෙන් නික්මෙන වැහි ලිහිණියා නික්මීමට පෙර තම පිහාටු හලා අලුත් පිහාටු ලබා ගැනීම විශේෂත්වයක්. වැස්ස පිළිබඳ පෙරනිමිති ගෙනෙන තවත් පක්ෂියෙක් තමා මන්දාරම් ලිහිණියා. වර්ෂාවක් කිට්ටුවන විට ඇතිවන අවපීඩන කලාපයත් සමග මේ පක්ෂියා අහසින් පහළට පැමිණෙනවා. ඉතින් මන්දාරම් ලිහිණියා පහළින් සැරිසරණු දුටු විට ගොවීන් තම වැඩ නවත්වා වැස්සෙන් බේරීමට ඉක්මනින් නිවෙස් බලා යනවා. ඔක්තෝබර් මාසයේදී පමණ සංක්‍රමණය වන දුඹුරු මෙසිමරුවා බ්‍රවුන් ෆ්ලයි කැචර් උදෑසන සහ සවස් කාලයේදී නාද කරනවා. ඒ හැරුණු විට වෙනත් වෙලාවකට නාද නොකළොත් පැයක් හෝ අඩපැයක් ඇතුළත ඒ ආසන්න ප්‍රදේශයට වැස්සක් ඇදහැරෙන බව නම් නොඅනුමානයි. ගායක බාල සුබ්‍රමණියම්. කොරෝනා රෝගයෙන් මියගිය අසහායක ගායක ශ්‍රීපති බාල සුබ්‍රමණියම්ගේ අභාවය ඉන්දියානු සංගීත ලෝකයට පිරිවහන්න බැරි තරම් පාඩුවක්. තෙලිඟු, දෙමළ, කන්නඩි, මලයාලි, හින්දි යන භාෂාවන් ඇතුළු භාෂා 16කින් 40,000කට වඩා චිත්‍රපටි පසුබිම් ගායනා කළ ඔහු වාර්තා පිටු වූ කෙනෙක්. 1981 පෙබරවාරි මස 8 දින උදේ 9 සිට පැය 12ක් තුල කන්නඩි බසින් ගීත 21ක් තැටිගත කළා. තවද එක් දිනක් ඇතුළත හින්දි ගීත 16ක් සහ දෙමළ ගීත 19ක් තැටිගත කිරීම තවත් වාර්තාවක්. සාජන් චිත්‍රපටයෙන් පසුබිම් ගායක බාල සුබ්‍රමණියම්ගේ හඬට දැන් සවන් දෙමු.
लिख दो दिल का फसाना देखा है पहली बार जानम की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को करार
බෞද්ධයන් සමග උරෙන් උර ගැටි වැඩ කළ ද්‍රවිඩ හින්දු භක්තිකයා ලංකාවට නිදහස ලැබූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ උතුරේ දෙමළ දේශපාලනය කළ මන්ත්‍රීන් ජාතිවාදය අවුස්සා දැමීමට කටයුතු කළ බව ඉතිහාසය දන්නා අය දන්නවා. තරුණ පරම්පරාවට වරු ඉතිහාසයක් උගන්වා සිංහල ජාතිය කෙරෙහි වෛරයක් ඇති කිරීමට ඒ අය මාංශි ගත්තා. අන්තිමේදී ත්‍රස්තවාදී තරුණ කණ්ඩායම් ත්‍රස්තවාදී ලංකාව පුරාම විස බීජයක් ලෙස පතුරුවා බෝම්බ පුපුරා වෙඩි තියමින් අහිංසක ගම්මුන් මරමින් වසර 30ක කාලයක් මුළු සමාජයම විනාශ කරා. ත්‍රස්තවාදයට උල්පන්දම් දුන් දෙමළ ජාතිවාදී දේශපාලකයන් ඒ තරුණයන් අතිම්ම වෙඩිකාමිය යෑම දිට්ඨ ධම්ම වේද කර්මය ලෙස පළ දුන්නා. මේසා ව්‍යසනයකට පෙර සිංහල දෙමළ ජාතීන් අතර සමගියක් පැවතුණා. 1903 ජූලි 23 දින යාපනයේ කංකසන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා සීනදුරේ මහතා සිංහල බෞද්ධයන් සමග හැම අවස්ථාවකදීම අත්වැල් බැඳගත් දෙමළ හින්දු භක්තිකයෙක්. යෝනුවේදීම කොළඹට පැමිණි ඔහු ව්‍යාපාර කටයුතුවල යෙදුණු අතර එකල ප්‍රසිද්ධතම භික්ෂුවක් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ටිබෙට් මහින්ද හිමි සාගර පළන්සූරිය කවියා මී මනතිර ප්‍රේමතිලක කවියා චන්ද්‍රරත්න මානවසිංහ කුමාර තුංග මුනිදාස වැනි ගත්කතවරුන් සමග ළඟ ඇසුරක් පවත්වාගෙන ගියා. කොළඹදී සීනදුරේ මහතා තම ව්‍යාපාර කටයුතු සඳහා තෝරාගත්තේ පිටකොටුවයි. පිටකොටුවේ බෝගාන්දී ලීලා ස්ටෝස් හිමිකරු ඔහුයි. එකල එතැන තිබූ බෝගස අනාරක්ෂිතව තිබුණා. ඉංග්‍රීසි රජය මෙම පෝදිය දෙපාරක්ම කපා දැමීමට තැත් කළ විට එයට විරෝධ පෑවේ සින්නදුරේ මහතා. ඔහු බෝධිය වටා ආරක්ෂක වැටක් ඉදිකොට ගේට්ටුවක්ද දැම්මා. යනේන බෞද්ධයන් බෝධියට පුද පූජාවන් දක්වන විට මෙතුමාද සෑම උදාසනකම බෝධියට පුද පූජා පැවැත්තුවා. පසුව බුදු කුටියක් ඉදිකර බෞද්ධ ප්‍රතිමාවක්ද තැන්පත් කළා. එසේම ඔහුගේ බලවත් උත්සාහය නිසා එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කොට පිටකොටුවේ සෙසු ව්‍යාපාරිකයන්ගේද සහාය ඇතිව විහාර මන්දිරයක් චෛත්‍යරාජයන් වහන්සේ ආදී සියලු අංග උපාංගයන්ෙන් සමන්විත බෝධිරාජ විහාරය සංවර්ධනය කළා. ඒ සමගම ඔහු වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙන මහව ශ්‍රී මංගලාරාමය අනුරාධපුරේ කුරුන්දං කුලම සද්ධර්ම විවේකාගාරය ඇහැලියගොඩ සාම මහා විහාරය ආදී විහාරස්ථාන රැසකට ඒවායේ දියුණුව සඳහා ඍජු දායකත්වයක් ලබා දුන්නා. සිංහරාජ වෙනපදිසේ සුමංගල ජනවිජය චෛත්‍යයද සංවර්ධනය කළේ ඔහුයි. එසේම ලංකාවේ ප්‍රථම සිංහල සිතුවම් සහිත දින දර්ශනය වන ලීලා පංචාංගලිත ඔහු අතින් තිළෙන වූ විශේෂ සිද්ධියක්. ඒ වගේම සිංහල පොතහ පත මුද්‍රණය කිරීමේදී ඔහු අඩු මිලකට ඒවා මුද්‍රණය කිරීමට පහසුකම්ද ලබා දුන් මානව හිතවාදියෙක්. 1980 මාර්තු 22 දින වසර 77ක් ආයු වලදා මේ යන විට වසර 60ක් පමණ කාලයක් තුර සිංහල බෞද්ධකමට සේවය කළ සිනදුරේ සිංහලයාගේ නියම මිතුරෙක්. බලෙන් හා දේශපාලනයේ සිත් අන්ධ කරගත් වර්තමාන ද්‍රවිඩ දේශපාලඥයන් අද ලංකාව කතරම් ප්‍රතිපාතයකට තල්ලු කරනවාද කියා කවුරුත් දන්නවා. එකල් ජීවත් වූ යාපනයේ සිනදුරේලා එහෙම නැහැ. ඔවුන් ළඟ මනුස්සකම තිබුණා. එදා සිංහල බෞද්ධයන් සමග සහෝදරත්වයෙන් වාසය කළ ඒ සිනදුරේ මහතා මෙන්න මෙහෙම හිතන්න ඇති.
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ ජය දද බන්දා සිරිදුව කැන්දා ජය දද බන්දා සිරිදුව කැන්දා රුපුසෙන් ඔද තෙද සිංදා හද අරවින්දා කර සිරිනන්දා හද අරවින්දා කර සිරිනන්දා පරගති සිත ගත බින්දා පරගති සිත ගත බින්දා අපි ඔක්කොම රජවර ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නේද අපි ඔක්කොම පියවර ඔක්කොම මහුවර තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ ඉසමල් පිපුණා අසරල් නැගුණා ඉසමල් පිපුණා අසරල් නැගුණා අද සෝගිනි දැල් නියුණා නෙතු කැන්දිලුණා සිතුවෙල් බැඳුණා නෙතු කැන්දිලුණා සිතුවෙල් බැඳුණා ජය මංගල ගී ගයුණා ජය මංගල ගී ගයුණා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ
නෙස්ලේ සමාගම චොක්ලට් කියපු ගමන්ම ලොකු කුඩා කාගෙත් රසනහර පිනා යනවා. කවුද මේ ලොවටම රස බෙදෙන චොක්ලට් යෝධයා? ඒ 1814 අගෝස්තු 10 දින ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ උපන් 14 දෙනෙකුගෙන් යුත් පවුලක 11 වෙනියා වූ හයින්රිෂ් නෙස්ලේ දායාද කළ නෙස්ලේ සමාගමයි. නෙස්ලේ යන්නෙහි තේරුම කැදැල්ල යනුයි. එම සමාගමේ නිෂ්පාදනවල තම වෙළඳ ලකුණ හෙවත් ලාංඡනය ලෙස පාවිච්චි වන්නේ කුරුල්ලන් 30 ඇති කුරුළු කූඩුවක්. කුඩා කළ ජර්මනියේ සිටියත් හයින්රිෂ් තරුණයෙකු පසු තම ජීවිතය ගෙවීම සඳහා ස්විට්සර්ලන්තයේ පදිංචිට ගියා. එහි යෑමට පෙර ඔහු ජර්මනියේදී ඖෂධ වේදිකෙකුගේ ලෙස ටික කාලයක් කටයුතු කළා. මේ අත්දැකීම් සමග ඔහු ස්විට්සර්ලන්තයේ ලූසන් නගරයේ අදාළ බලධාරියාගේ අවසර ඇතිව රසායනික අංශයේ විවිධ පරීක්ෂණ කිරීමට මෙන්ම ඒවාට අනුව බෙහෙත් වට්ටෝරු සැකසීමටද උනන්දු වුණා. එවකට එම රටේ අය ප්‍රංශපසව කතා කරන ජනතාවක් වූ නිසා එහි නව සමාජ තත්ත්වයන්ට වඩාත් හොඳින් අනුවර්තනය වීම වෙනුවෙන් හයින්රිෂ් යන නාමය වෙනුවට හෙන්රි නෙස්ලේ නාමය භාවිතා කරන්න පටන් ගත්තා. ඔහුගේ පරීක්ෂණයන් අතර මුලින්ම ඔහුට හැකි වුණා එකල භාවිතයට ගැනුණු ලාම්පු දැල්වීමට තෙලක් හොයාගැනීමට. ඉන්පසු හෙන්රි මද්‍යසාර වර්ග සහ ඇල්කොහොල් අඩංගු රම් හා විනාකිරි නිෂ්පාදනය කිරීමට සමත් වුණා. නේවා නිපදවීමෙන් පමණක් සෑහීමට පත්න වූ හෙන්රි ලෙමනේඩ් බීම, ගෑස් සහ පොහොර නිෂ්පාදනය කිරීමට උත්සුක වුණා. කාලේ හීන් සිරුවේ ගෙවි යද්දී ඔහු 1867 දී පමණ ලදරු කිරිපිටි නිෂ්පාදනයක් එළි දැක්වීමට සමත් වුණා. එකල යුරෝපීය මව්වරුන් විශේෂයෙන්ම ප්‍රභූපෙලේ කාන්තාවන් තම ශරීරයේ තරුණ බව රැක ගැනීමට මින්ම විලාසිතාවක් ලෙසටද තම ලදරුවන්ට කිරිපිට දෙන්න පුරුදු වුණා. පර්යේෂණ ගණනාවකින් පසුව නෙස්ලි සමාගම පෝෂණ ගුණය සමග කිරිපිටි වෙළඳ පොළට නිකුත් කළා. මෙම කිරිපිටි දීම සහ බීම බටහිර රටවල රැල්ලක් මෙන් විහිදී පැතිරී ගියා. නෙස්ලි සමාගමේ හැරවුම් ලක්ෂ්‍ය හෙවත් ටර්නින් පොයින්ට් එක එයයි සඳහන් කළ හැකි. බටහිර රටවලින් පටන්ගත් මෙම රැල්ල ඔවුන් සතුත් සතු යටත් විජිතවලටද හමා ගියා. නෙස්ලි කිරිපිටි ලොව පුරා මව්වරුන් තම බිලිඳුන්ට දුන්නා. කිරිපිටි වලින් පසු නෙස්ලි සමාගම චොක්ලට් නිෂ්පාදනයට අත ගැසුවා. එදා වෙළඳ පොලේ තිබුණේ තරමක තිත්ත රසයෙන් යුත් චොක්ලට් වර්ගයි. ඉතින් මේවා කිරි රසයට හැරවීමට සමත් වූයේ හෙන්රි සහ චොක්ලට් නිෂ්පාදක ඩැනියල් පීටර්ස්ගේ ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. කල්යත්ම නෙස්ලි ආහාර වර්ග ගොඩකට අත ගැහුවා. අද නෙස්ලි කර්මාන්ත ශාලාවන් 447ක් ලෝ පුරා රටවල් 189ක ක්‍රියාත්මක වෙනවා. නෙස්ලි ලදරු ආහාර අතරට නෙස්ප්‍රේ, නීඩෝ, කාර්නේෂන් යන නමින්ද රස ආහාර ලෙස කිට් කැට්, ස්මාටීස්, උණු බීම ලෙස මයිලෝ, නෙස්ක්වික් සහ නෙස්ලි, කෝපි ලෙස නෙස්කැෆේ, නෙස්කැෆේ ගෝල්ඩ්, නෙස්ප්‍රෙසෝ, කේජු ආහාර ලෙස ක්‍රාප්ස්, ටිංවල අසුරන ලද කිරි මිල්ක් මේඩ් ලෙසින්ද, ලදරු ආහාර ලෙස සෙරිලැක්, ගර්බර් යනුවෙන්ද, ධාන්‍ය ආහාර හෙවත් සීරියල් ලෙස චීරියෝස්, ෆිට්නස්ද, මුවන් පික් අයිස් ක්‍රීම්ද, නූඩල් ලෙස මැගි නූඩල්ස්ද, පොල් කිරි පිටි ලෙස මැගි පොල් කිරිද සඳහන් කිරීමට අපහසු තරමට ආහාර වර්ග වෙළඳ පොළට නෙස්ලි සමාගමෙන් ආවා. 2020 වීගන් නමින් හැඳින්වෙන කිරි හෝ මස් හෝ මාළු හෝ නොකන අය වෙනුවෙන් ටූනා සැලඩ් නමින් ආහාරයක්ද නිකුත් කළා. ඒ පමණක් නොවේ, ඔවුන් පෙරිය, විටෙල්, ඇරෝහෙඩ්, ඩියර් පාක් යන නම් වලින් වතුර බෝතල්ද, ලෝරිය නමින් රූපලාවන්‍ය වර්ග සමූහයක්ද බිහි කළා. මේ විශාල සමූහ ව්‍යාපාරය ආරම්භ කළ හෙන්රි නෙස්ලිගේ පවුලේ 14ක් දරුවන් සිටියත් ඔහුට එකම දරුවෙක්වත් ලැබුණේ නැහැ. ඒ තම ආස්ට්‍රේලෝක ධර්මයේ මුදල් හදාල් කොතෙකුත් තිබුණත් ඔහුට දරු සම්පත් තිබුණේ නැහැ. හෙන්රිගේ වයස යන්තම් 51 වන විට 1875 දී ඔහු තම සමාගම සහ ව්‍යාපාර සගයින්ට විකුණා දැම්මා. ඉන්පසු ස්විට්සර්ලන්තයේම මොන්ට්‍රියා නැමැති සුන්දරතම නගරය තෝරාගෙන 1890 ජූලි 7 දින වනතුරු එහි ජීවත් වී මිය ගියා. ව්‍යාපාරය අදත් ලෝ ව්‍යාප්තයි. එක් එක් රටවල ජනතාවගේ රස හඳුනාගෙන ඔවුනවුන්ගේ දිවට හරියන ලෙස ආහාර නිෂ්පාදන කිරීමේ රහස නිසා තම සමාගමේ නිෂ්පාදන වෙළඳ පොලේ නොවැටි රඳවාගෙන යාමට හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් මැගි ක්ෂණික නූඩල්ස් වල රසය එක් එක් රටවලට වෙනස් වෙනවා. ජනතාව සහ වෙළඳ පොළ අධ්‍යයනය කරගෙන තීරණ ගන්න නිසා මෙම සමාගමට තම නිෂ්පාදන ලෝ වෙළඳ පොලේ රඳවාගෙන සිටිය හැකි. හෙන්රි නෙස්ලි තම සමාගම විනායට විකුණුවත් එම කීර්ති නාමය වන නෙස්ලි සහ කැදැල්ල උරුමකාරයාගේ ලේබලය අදටත් ඒ විදිහටම පවතිනවා.
පෙම් රස වැදින මංගල ගීතේ ජීවිතේ මදුරස වැදිනා ආදරේ නැකත ළඟාවේ
දන්නවාද සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් අනපිළිපදින අඩි 4 අඟල් 6ක් උස 100%ක්ම ශ්‍රී ලාංකේය ඉංජිනේරු තාක්ෂණය භාවිතා කර දියසෙන් නමින් මානව රූපී රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ඇරිමැක් ඩිජිටල් ආයතනය විසින් එහි වැඩ කරන තරුණ තරුවන් පිරිසක් සමන් වී ඇති බව පැවසෙනවා. දකුණු ආසියාවේ විශාලතම sannivedana කුළුණක් වන නෙළුම් කුළුණ සඳහා මේ මානව රූපී රොබෝ යන්ත්‍රය භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ අත්හදා බැලීමක් පසුගිය දින සිදු කෙරුණා. ලබන වසරේදී නෙළුම් කුළුණේ කටයුතු සඳහා දියසෙන් යොදා ගැනීමට ඇරිමැක් ඩිජිටල් ආයතනය බලාපොරොත්තු වෙනවා. කෘත්‍රිම බුද්ධියකින් සමන්විත දියසෙන්ට පාරිභෝගිකයන් සමග කටයුතු කරමින් ඔවුන්ට උපදෙස් ලබා දීමේ හැකියාවක්ද තිබෙනවා. පැය 24ක් පුරා ක්‍රියාත්මක වන බැංකු ආදී ස්ථාන රැසක් වෙතද ඉදිරියේදී මේ අඳුන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉල්ලුම ලැබෙන පරිදි මෙම රොබෝ යන්ත්‍රය මාස 3ක් වැනි කාලයකදී නිෂ්පාදනය කළ හැකි බව නිෂ්පාදකයෝ කියනවා. ශ්‍රී ලාංකේය අනතාව සුරකින පරිදි වෙස් මුහුණක ආකෘතියකට එම මානව රූපී රොබෝවේ හිස කොටස නිර්මාණය කර තිබෙනවා. කන්දලම ප්‍රදේශය හා එය නමගත් හෝටලය දෙස් විදෙස් සංචාරකයන්ට විශේෂයි. ලස්සන වැවක් ආශ්‍රිතව සෑදුණු කන්දලම ගමට ඒ නම ලැබුණේ කොහොමද? දඹුල්ල රජමහ විහාරයේ සැතපෙන බුදු පිළිමේ සවන් යුවලෙහිවත් කන් දෙකට ලම්බරකන්න රජවරුන් විසින් පූජා කරනු ලැබූ ප්‍රදේශය කන්දලම උනාලු. ලක්ෂපාන ප්‍රසිද්ධ වන්නේ මෙහි දිය ඇල්ලත් පළමු ජල විදුලි බලාගාරයක් නිසා. නිසංක මල්ල රජු සිරිපා වන්දනාවට යන විට මෙම ඇල්ලෙන් දිය ස්නානය කරාලු. ලංකාව ආරක්ෂා කරදන ලෙස ඉල්ලූ සමන් දෙවියන්ට 500,000 රජතුමා මෙතන පූජා කළ හේයින් මෙම ඇල්ල ලක්ෂපාන වුණු බව විශ්වාසයයි. අන්තර්ජාතික භූවිද්‍යා සංගරාව අනුව අදින් වසර 8,000 පමණ පෙර සිදු දැවැන්ත සුනාමියක් හේතුවෙන් වත්මන් එංගලන්තයේ යුරෝපෙන් වෙන් වී ඇති බව පැවසෙනවා. මෙම සුනාමිය ස්ටෝගා ස්ලයිඩ් ලෙස නම් කර තිබෙනවා. මේ සුනාමයට හේතුව ඇත්තේ නෝවිජ්‍යාලු මුහුද පත්ලේ සිදු දැවැන්ත නායයාමක්. විද්‍යාඥයන් පවසන්නේ මෙහිදී වර්ග සැතපුම් 30,000 පමණ කොටසක් නාය ගොස් ඇති බවයි. එය වර්තමාන ස්කොට්ලන්තය හා සමාන වූ භූමි ප්‍රදේශයක්. මේ හේතුවෙන් අලුත් දූපත් රාජ්‍යයක් බිහි වුණා. ඒ එංගලන්තයයි.
ඉතින් දයබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාවත් ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬදායකත්වය පර්සින් රද්දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
ඉනෙන් දවසක් මං ගුරුවරයෙක් වුණානේ, ඉගෙන ගන්න ළමයින්ගෙන් මමයි ප්‍රශ්න අහන්නේ. අහන අහන ප්‍රශ්න වලට හොඳ උත්තර ලැබෙන්නේ, හැබැයි මට පෙනුනේ හීනයක්කනේ. අනේ ඇයිද හීන සැබෑනුවන්නේ? සාමකාමි ලෙස ඡන්දය පවත්වන්නේ කොයි රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
අවංක එඩිතර කට්ටිය බලේ ඉන්නේ කොයි රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
හොර ඡන්දෙන් මැද සබේට රිංගන්නේ කොයි රටේද?
එංගලන්තේ, එංගලන්තේ.
පගා ගහන හොර ඇමතිලා ගොඩක් ඉන්නේ කොයි රටේද? එහෙම වෙන්නේ නෑ, අපේ ඇමතිලා පගා ගන්නේ නෑ. රැකියා ප්‍රශ්නෙට විසඳුම් සොයාගත්තේ මොන රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
ලෝකේ අද නිවාඩු අඩුවෙන්ම ඇත්තේ මොන රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
එතකොට මන්දිරි ලගේ ලියුම් වලට ජොබ් දෙන්නේ මොන රටේද?
එංගලන්තේ, එංගලන්තේ.
වැඩ වර්ජන උද්ඝෝෂණ ගොඩක් ඇත්තේ මොන රටේද?
එංගලන්තේ, එංගලන්තේ.
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ ඇමතිලා ලියුම් දෙන්නේ නෑ.
සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු. සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු. අපි සුද්දන්ට ටියුෂන් දෙමුකෝ. අපි
විනීත ලෙස රිය පදවන ඇත්තෝ ඉන්නේ මොන රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
මාර්ග අනතුරු අඩුවෙන් සිද්ධ වෙන්නේ මොන රටේද? බීලා බීලා එළවන්නේ කොයි රටේද?
එංගලන්තේ, එංගලන්තේ.
කහිර මැද්දේ මිනිස්සු මැරිලා වැටුනේ කොයි රටේද?
එංගලන්තේ, එංගලන්තේ.
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ කට්ටිය බීපුවාම එළවන්නේ නෑ. කලාකරුවෝ එකමුතු වී වැඩ කරන්නේ කොයි රටේද? සඳර්ශන සංවර ලෙස පවත්වන්නේ කොයි රටේද?
ලංකාවේ, අපේ ලංකාවේ.
එතකොට බෝම්බ ගහලා රසිකයන්ව මරා දැම්මේ කොයි රටේද?
එංගලන්තේ,
එහෙම වෙන්නේ නෑ අපේ ගායකයෝ ගහගන්නේ නෑ
සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාලා ඉගෙන ගන්න කියමු අපි සුද්දන්ට ටියුෂන් දෙමු අපි
උපාධියට හොඳ සැලකිලි ලබා දෙන්නේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
දොස්තරවරු අප කැප වී සේවේ කෙරුවේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
කැම්පස් වල තරුණ කොල්ලෝ මරා ගත්තේ මොන රටේද
ඇමරිකාවේ ඇමරිකාවේ
ලෙඩ්ඩු මල දොස්තරලා ස්ට්‍රයික් කෙරුවේ මොන රටේද
අමරිකාවේ
එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ අපේ දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ හොඳම සුපිරි මහා මාර්ග වැඩිය ඇත්තේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
ඇමති කොල්ලෝ මන්ත්‍රීවරු පයින් යන්නේ මොන රටේද කොට අලි නාවන තඩි බලවල් පාරේ ඇත්තේ මොන රටේද
ඇමරිකාවේ ඇමරිකාවේ
එක අමතිට කාර් පහ දීලා ඇත්තේ මොන රටේද
ඇමරිකාවේ ඇමරිකාවේ
ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ඇමතිලා අයින් මිසක් කාර් වලින් ගමන් යන්නේ නෑ
සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාලා ඉගෙන ගන්න කියමු අපි සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාලා ඉගෙන ගන්න කියමු අපි සුද්දන්ට